අවකාශයේ පාසල
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
රුහුණු ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් අපි ආවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන රුහුණු ගුරු ගෙදර වැඩසටහනින්. ඔයාලගේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන සතරකම් මන්ත්‍රණය කියන පාඩමත් එක්ක. මේ පාඩම ඉදිරිපත් කරන මම මාතර අධ්‍යාපන කලාපයේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ගුරු උපදේශක රංජිත් ජයනෙත්ති.
හාමිනේ, හෙට පසළොස්වක පෝය මට සිල් සමාදන් වෙන්න ඕනේ.
හරි හරි, මම උතුරු සළුවයි සරමයි බැනියමයි හොදලා අරන් තියලා තියෙන්නේ.
ඔය ජාතක කතා පොත් වහන්සේ සුදුරෙද්ද කොතල තියන්නකෝ.
ඔව් ඉතින්, හැමදාම ඔහෙට නෙව බණ කතා කියන්ට කියලා ලොකු හාමුදුරුවෝ කියන්නේ. උපාසකලත් කැමති ඔහේ කියන වහන්ටලු නේද?
මම ඉතින් ඔය පැරණි කතා පොත් කියලා තියෙන නිසා බණ කතා කියන විදිය දන්නමනේ.
මේ මටත් ආසයි ඔහෙත් එක්ක සිල් සමාදම් වෙන්න. එතකොට මටත් ඇහැකිනේ ඔහේ බණ කතා කියන වහන්න. හෙට මොන කතාව කියන්නද තෝරගත්තේ?
අපේ බෝධිසත්වයන්ගේ පෙර ආත්ම භවයන් ගැන කතා වෙන දිගම කතාව. උම්මග්ග ජාතක කතාව නොවැ උන්වහන්සේගේ ප්‍රඥා මහිමය කියවෙන කතාව. ඒ නිසා මට හිතුණ අද ඔන්න ඔය අට පහ නොදන්න අයට ඒක කියන්න.
ඒක හොඳයි.
හාමිනේ, දන්නවයි ඔය ජාතක කතා පොත ලියලා තියෙන්නේ මම හිතන්නේ 14 වෙන සියවසේ. ඔය කියන කාලේ රජකලේ 4 වන පරාක්‍රමබාහු රජතුමා. උන්නාන්සේට දෙවන පඬිත පරාක්‍රමබාහු කියලා කියනවා.
ඇත්තෙයි. ඉතින්
ඔය කාලේ ඉඳලා තියෙනවා මේ වීරසිංහ පතිරාජ කියලා ඇමතිවරයෙක්. ඒ ඇමතිවරයා මූලික වෙලා පාලි ජාතකට්ට කතාව බලලා තමයි ලියලා තියෙන්නේ.
ඉතින් හරි අපූරු කතා නොවේ ඔහෙත් දන්නේ.
මේ කාලයේම ලියුණු සමහර පොත් මට කියවන්න බැරි වුණානේ. මට හරිම ආසයි ඒවා කියවන්න. ඒ කාලේ ලියුණා නොවේ ඔය සිංහල බෝධි වංශය, දළදා පූජාවලිය, ධාතු වංශය, දළදා සිරිත, සඳකිඳුරු දාකව. අනේ මට ඒවා කියව ගන්න තියෙනවා නා.
ඔහේ දන්න දේවල්.
ඔහේ දන්නේ නෑනේ ඔය ජාතක කතා පොත් වහන්සේ නිසා කවි පොත් ලියලා තියෙන තරම්. ඔය මුවදේ උදාවත, සසදාවත, කෞසිලිමින වගේ ගී කාව්‍ය, කාව්‍යශීකරය, ගුතිල කාව්‍ය, සඳකිඳුරු දාකව, කුසජාතක කාව්‍ය, දහම් සොඬදා කාව්‍ය, වෙස්සන්තර ජාතක කාව්‍ය වගේ කවි පොත් ඔය ටිකයි කිව්වේ මම.
මගේ අපේ ඔහේ දන්න දේවල් පණ්ඩිතයෙක් වගේ නෙව.
මම හෙට ඔය කියන ඔය උම්මග්ග ජාතකයේ වගේ එළු උමන්දාව, උම්මන්දාත් ජාතකය ජාතක කතා පොතෙන් වෙනත් ලියවුණු පරිවාර කතා පොත්නේ.
හා,
ඕවා දැනගන්න ඉතින් බුලත් විට හපහපා පඩික්කම් පිරුවට බෑ. පොත් කියවන්න ඕන.
ඒක කිව්වේ මට වෙන්ට. හොඳයි හොඳයි.
හාමිනේ, ඔය බුලත් වට්ටිය ගත්තනම් ටිකක් කපලා නිදාගන්න. හෙට උදේම නැගිටින්නත් එපෑ.
දිදුලන එළිය පහනෙහි තෙල් වැටි, මල්දම් සුවඳ වැල් ලෙල දෙන නිදි කුටියේ, කේවට්ටයා තමසිරි සම්පත දිටියේ, සිතුවිල්ලක් නැගුණි උදයම හිටි හැටියේ.
මේ ඔය ඇත්ති දැන් නිදාගන්ට, උදේම නැගිටින්ටත් එපාය.
හාමිනේ හාමිනේ,
මොක්කදනේ බෙරිහන් දෙන්නේ? මම නැගිටලා ඉන්නේ. ඉදින්ටකො මංතේ කහට ගුරක් ගේන්ට. ඔයට දැන් පාසලට යන්ට ඕන නෙව ඉක්මනට. දැන් තුදේ පහටත් කිට්ටුයි මා හිතේ.
ඔය කලමනා ඔක්කොම ගත්ත නේද?
ඔව් ඔව්. ඔය පයික්ම කරන්ට හොඳ.
අද සිල් ඇත්තෝ බණ මඩුවේ පිරිලා ඉන්නවා.
ඒකනම් ඇත්ත අපේ ඇත්තෝ. මට ආඩම්බර හිතෙන්ටත් එක්කලා වෙනදටත් වඩා හොඳට බණ කතාව කියන්න ඕනේ. හොඳේ
ආලම බලන්නකෝ හාමිනේ, මගේ බණ කතා කීම හොඳද නරකද කියලා. දැන් ගිහින් ඔය අයනකින් පැදුරු මාල්ලක් එලාගෙන වාඩි වුණා නා.
සාදු සාදු සාදු. මම අද කියන්න හදන්නේ ජාතක කතා පොතේ එන දිගම ජාතක කතාව, උම්මග්ග ජාතකය. එසම යෙහි උත්තර පංචාලනුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කෙරෙති. ඒ රජ්ජුරුවනට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ. ඌතුමු නුවනැත්තාහ වියත්තාහ ඒකේ වට්ටාචාරී. එක් දවසක් තුමු අලුයම් වේලෙහි පිවිද සුවඳ තෙලෙහි නගන ලද ආලෝකයෙන් ගන්ධධාම පුෂ්පධාමාව ලම්බිත නානාවරණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රීයහන් ගර්භය බලන්නාහු මහත් වූ සම්පත් දැක මේ මාගේ යසස කවුරුන් සන්තක දෝහෝයි සිතන්නාහු. අනික් කෙනෙකුන් සන්තක නොවෙයි චූලනී බ්‍රහ්මදත්ත දම් රජ්ජුරුවන් සන්තකය. මෙබඳු කෙනෙකුන් සන්තක නොවෙයි චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තකය. ඒ සම්පත්දුන් රජ්ජුරුවන් සියලු දඹදිවට අග රජ කළොත් යහපත. එසේ වුවහොත් මමත් අග්‍රපුරෝහිත වෙමි සිතා. උදෑසනක් සේම රජ්ජුරුවන් සමීපයට ගොස් රෑදවස සුවෙන් නිදිලත් පරිදි විචාරා දේවයන් වහන්ස කොටපිය යුතු කතාවෙක් ඇතැයි කීහ. රජ්ජුරුවෝ කියව ආචාරිණී කීහ. දේවයන් වහන්ස ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවෙන මගුල් උයනට යම් හයි කීහ. රජ්ජුරුවෝ යහපත ආචාරිණී කියා බමුණන් හා සමග උයනට ගොස් සේනාව පිටත සිටුවා. වටකොට රකවල්ලවා බමුණන් හා සමග ඇතුළු නුයනට වැද මගුල් සල් වටෙහි උන්හ. ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක මේ එක් කාරණයක් උව මැනව අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි. උයනට වැද මඟුල් සල් ගස කොළ අතර සැඟවී හුන්හ. රජ්ජුරුවෝ බමුණානන්ට කිය යුතු රහස් කියව ආචාරිණී කීහ. දේවයන් වහන්ස නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වන්නේය. ඒ හෙයින් නුඹ වහන්සේගේ දෙකන මාගේ දෙකන මුත් අනෙක් කනකට නොයා යුතු වන්නේය. ඉදින් දේවයන් වහන්ස මා කීවා කරන සේක් නම් සියලු දඹදිවට නුඹ වහන්සේ අග රජ කොට ළමි කීහ. චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මහත් වූ රාජ ලෝභයෙන් යුක්ත බැවින් බමුණන්ගේ බස් අසා සතුටුව කියව ආචාරිණී තොප කීවක් කෙරෙමි කීහ.
දේවයන් වහන්ස අපි සේනාව රැස් කොටගෙන පළමු කොට කුඩා නුවරක් වට කොට ගනුම්හ. මම කුරු විලියෙන් ඇතුළු නුවරට වැද ඒ නුවර රජ්ජුරුවනට දේවයනි තොපහා අපහා සටන් කොට කාරියක් නැති හුදෙක් අප නතුවව තොපගේ රාජ්‍ය තොපටම වන්නේය. සටන් කළෝ නම් අපගේ සේනාවාහන මහත්හෙන් ඒකාන්තයෙන්ම පරදුවයි කියමි. ඉඳින් මා කීලෙසන කොලෝ නම් සටන් කොට අල්ලාගෙන මරාපියා උන්ගේ සේනාවත් හැරගෙන අනික් නුවරට යම්හයි. ඒ නුවරත් එසේම යටත් කොටගෙන ඉන්නුවරකැයි. මේ සැටියේම සියලු දඹදිව රාජ්‍යගෙන ජයපානය අනුභව කරම්හයි කියා එක් සියයක් රජදරුවන් අපගේ නුවරටගෙනවුත් උයනැදී රාමණ්ඩලයක් සාදා උන් හැම දෙනා රාබොන්නට යැයි රාමැඩිල්ලේ හිඳුවාලා විෂයොදා කරන ලද්දාවූරා අනුභව කරවා උන් හැම දෙනාම ජීවිත විනාශයට පමුණුවා ගඟදියට දමා එක් සියයක් රාජධානියෙහි රාජ්‍ය අත්පත් කොට ගනුම්හ. එසේ කල්හි නුඹ වහන්සේ සියලු දඹදිව අග රජවන සේකැයි කීහ. රජ්ජුරුවෝ යහපත ආචාරිණි තොපකී ලෙසම කෙරෙමි කීහ. දේවයන් වහන්ස මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වෙයි. අනෙක් කෙනෙකුන් දත නොහැක්කේය. එසේ හෙයින් කල් නොයවා යහපත් නැකෙතිකින් වහානික් මුණමැනවයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි ගිවිස්සාහ. කිරාපෝතකයෝ ඒ මන්ත්‍රණය අසානිමවා උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයේදී සාල්ලෙකලාලා පාතට බානා කෙනෙකුමෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිඩක් හෙලා කිමැක් දැයි කට අල්වා බලා බැලූ තැනැත්තවුන්ගේ මුකයේ නැවත වර්චස් පිඩක් හෙලා ක්‍රීන් යන අනුකරණයෙන් හඬමින් කොලත්තෙන් නැගී කේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණයක් ඇයි සිතයිද දැන්මම සකන් වැගියේය. නැවත අට කනකට ගොස් පසුව නොයෙක් සිය කනකට යන්නේ ඇයි කීහ. ගිරවා කොළ ගනුවයි කියද්දීම පවනට බඳු වේගයෙන් පියාසරකොට මියුළු නුවරට ගොස් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ ප්‍රාසාදයට වන්හ. ඉතින් දරුවනි, මේ මම ගායනා කලා කිව්වොත් නිවැරදි. මේ පැරණි බණකතා රීතියට අනුව, මේ බණකතා රීතියේ ධර්මදේශනා ශෛලියට අනුගතවයි ඒ පාඩමේ සතරකම් මන්ත්‍රණය කියන කොටස ජාතක කතා පොතේන ඉදිරිපත් කරනු ලැබුවේ. ඔය බුරම්පි කිව්ව මේ ජාතක කතාවේ අපොස සාමාන්‍ය පෙළට නිර්දේශිත කොටස වන්නේ සතරකම් මන්ත්‍රණයේ සිට ධර්මයුද්ධය දක්වා කොටස පමණයි. මේ කොටස අයත් උම්මග්ග ජාතකය බණකතාවක් ලෙස ගැනෙන ධර්මග්‍රන්ථයක් වගේම සාහිත්‍යමය ගුණයෙන් අනූන කතාවක් ගොඩ නැගිලා තියෙනවා. එහි සාහිත්‍යමය ගුණය නිසා පාඨකයා තුළ ගොඩනැගෙන රස නිෂ්පත්තියට හේවත් රස උත්පත්තියට හේතු වෙන කරුණු සාකච්ඡා කිරීම වැදගත්. ඒ සඳහා අපි මේ ඇසුරෙන් ප්‍රශ්නයක් ගෙන ඊට කරුණු දැක්විය යුතු මූලික කරුණු මොනවාදැයි බලමු. උම්මග ජාතකයේ එන මහෞෂධ පඬිතුමා තමා අභිමුහි වූ සියලු අභියෝග අධිෂ්ඨානශීලී භාවයෙන්ද ස්ථානෝචිත ප්‍රත්‍යාමෙන්ද ජයගැනීමට සමත් විය. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න. දැන් මෙවැනි ප්‍රශ්නයකදී අපි තේරුම් ගත යුතුයි, දැන් මේ කතා පුවත ආශ්‍රයෙන් අහන ප්‍රශ්නයේ කොටස් දෙකක් තියෙන බව. එහි පළමු කොටස තමයි අධිෂ්ඨානශීලී භාවය කියන එක. එතන මහෞෂධ පඬිතයන් තුළ තිබූ ඒ අධිෂ්ඨානශීලී භාවය ඉස්මතු වන ඔබට නිර්දේශිත කොටසේ කොටස් මොනවාදැයි අපි තේරුම් ගත යුතුයි. එහි පළමුව කේවට්ට බම්මුණා සහ බ්‍රහ්මදත්ත රජු අතර වූ රහස් කතා බහ ගිරාපෝතකයාගෙන් අසා දැනගෙන එය ඉටුකර ගැනීමට ඉඩ නොතැබීමට සිතා ගැනීම. මෙය අධිෂ්ඨානශීලී භාවයේ කියවෙන අවස්ථාවක්. එය ඔබ කරුණු දැක්වීමේදී කේවට්ටයා මා මහෞෂධ පඬිත බව නොදනිති සිතමි. දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමි සිතා. මේ උද්ෘතය ඔබ ඔබේ පිළිතුරෙහි දැක්විය යුතුයි. එය නිරීක්ෂකයාට වඩාත් තහවුරු කර ගැනීමට ඔබේ කරුණු දැක්වීම පාදක වන නිසා. ඊළඟට දෙවෙනි කාරණාව හැටියට මහා යුද සේනාවක් විසින් නුවර වටලාගත් අවස්ථාවේ බියටපත් වේදේහ රජු අස්වසාලීම. ඔබ දන්නවා අටලොස් අක්ෂෞණියක් සේනාව මියලු නුවර වටදාල විට ඒ චූලනි බ්‍රහ්මදත්ත රජුරුවන් විසින් ඉතින්දී වේදේහ රජු මහත් වූ බියටපත් වෙනවා. මේ අවස්ථාවේ රජු අස්වසාලීම රජුගේ පුරෝහිත බමුණා හැටියට මහෞෂධ පඬිතුමාට අයත් කාර්යයක් කියලා ඔහු හිතනවා. නොබව මැනවි දේවයන් වහන්ස රාජ්‍ය සුව අනුභව කළ මැනව මම මේ අටලොස් අක්ෂෞණියක් සේනාව බඩබන් කඩ පමණකටත් අස්වාමික කරවා නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් ඉස්ලූලූ අත ලුහු බඳවා පියමි. මෙන්න මේ උද්ෘතය ඔබ කරුණු දැක්වීමේදී ඒ ප්‍රශ්නයට අදාළව ඉදිරිපත් කළ යුතු වෙනවා. ඊළඟ කරුණ ධර්ම යුද්ධයෙන් ජයගන්නට කේවට්ටයා දරන ප්‍රයත්නය පරාජය කිරීමට තරයේ සිතා ගැනීම. එතකොට අවසාන ප්‍රයත්නය වෙන්නේ කේවට්ට බමුණා යෝජනා කරන අවසාන ප්‍රයත්නය වෙන්නේ මේ මියුලුනුවර ජය ගැනීම සඳහා ධර්ම යුද්ධය. ඒ ධර්ම යුද්ධයේදී කේවට්ටයා පරාජය කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සිතා ගැනීම ඔහු තුළ තිබූ අධිෂ්ඨානශීලී භාවයේ කුළු ගැන්වෙන තැනක් හැටියට පෙන්වා දී හැකි. එසේ රහස් කතාවක් පෙර පරිද්දෙන් දැන වදාරා කේවට්ටයාට මිනුත් මම පැරැද්දේ නම් මාගේ කුමන පඬිත කමෙක් දැයි සිතූසේක. එම උද්ෘතය ඔබ කරුණ දැක්වීමේදී කරුණු දෙකක්වත් දක්වන්නට කී තැන ඔබ තවත් කරුණක් දක්වමින් වඩාත් තහවුරු කරගන්නට හේතු වෙනවා. එය පිළිතුර එය නිරීක්ෂකවරයාගේ ප්‍රසාදයට හේතුවන බව පැවසිය යුතුයි. ඊළඟට ප්‍රශ්නයේ දෙවෙනි කොටස තමයි ස්ථානෝචිත ප්‍රඥාව කුළු ගැන්වීම. එහෙම නැත්නම් තන්වැසි නුවණ කියලාත් කියනවා. මේ මහෞෂධ පඬිතයන් තුළ තිබූ මේ ස්ථානෝචිත ප්‍රඥාව පිළිබඳවයි මෙහිදී කතා කරන්නේ. මේ ප්‍රශ්නය සම්බන්ධව රජදරුවන් මැරවීමට යොදන සුරාපානෝත්සවය තම කුළුපග යෝධයන් ලබා ව්‍යර්ථ කිරීම. ව්‍යර්ථ කියලා කියන්නේ විනාශ කිරීම, වැළැක්වීම වගේ අර්ථ. එතකොට මෙය ඉතාමත් සිහිය තබා ගත යුතු කාරණාවක්. මොකද මෙහිදී මේ ස්ථානෝචිත ප්‍රඥාව ක්‍රියාත්මක කරද්දී මහෞෂධයන් බෝධිසත්ව චරිතය හැටියට උන්වහන්සේ තුළ තිබිච්ච ප්‍රාණඝාතය නැත්නම් සතුන් මැරීම එහෙම නැත්නම් මේ කෙනෙකුගේ පණ නැසීම කියන අරමුණෙන් තොරව එය එසේ නොකොට ඉතාමත් සාමකාමීව ප්‍රශ්න විසඳන ආකාරයත් ඒවා ජයගන්න ආකාරයත් මෙහිදී පැහැදිලිව පේනවා. එහිදී මෙතන දක්වන උද්ෘතය තමයි අපගේ රජ්ජුරුවන්ට අස්න පමණකුත් නොලබන්න මෝ දැන්තොප රාත්පිය නොදෙහෙම්මයි මස් අවුලු ආදියත් කෑ නොදෙන්හයි වාසි බෙනෙමින් තොපගේ අභීත ශබ්දයෙන්ම උන් භයගන්වා යමුගුරු බාලා සියලු රා මස් පිරූ සලවල් බිඳ තූ තූ කොටපියා. මෙහිදී විනාශ වන්නේ මිනිසුන් නොමෙයි සත්වයන් නොමෙයි අර සුරුංගිලා නැත්තම් විෂයේදු රා සලවල් වීම නිසා එහිදී මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙන්නේ නැහැ. එතකොට ඒ ස්ථානෝචිත ප්‍රඥාව යොමු කරමින් තමයි එවැනි දෙයක් මහෞෂධයන් සැලසුම් කරන්නේ. ඊළඟ කාරණාව සතුරන්ට නුවරට තබා නගරෙහි පෞර අසලටවත් ලංවිය නොහැකි වෙනසේ ඉදිකිරීම හා ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කොට තිබීම. ඉතින් එහි උද්ෘතය ලෙස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයෝ උනට කිසිවකුත් කොටගත නොහි ගෙඩි බැට කා අතපය හිස නලැල ලේ පිස පසු බල බලා දුවන්නාහු. රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස ඉර්ධිමත් කෙනෙකුන් ආකාශයෙන් ගොසින් වදන්මුත් මේ නුවර වදනා තබා සිතන්නටවත් බැරියයි කීහ. දැන් මේ උද්ෘතය ටිකක් දීර්ඝයි, නමුත් අපි සිහියේ තබා ගත යුතුයි. මේක තමයි අපිට එතෙන්ට ස්ථානෝචිත ප්‍රඥාවට ගත හැකි උද්ෘතය සහ උදාහරණ හැටියට දක්වන්න වෙන්නේ. ඊළඟ කාරණාව වැඳුම් ගන්නට පැමිණි කේවට බමුණා මැණිකකට ලෝභ ගන්නා උපාශීලිව තම දෙපතුල් ළඟ හොවා ඔහු පරදවා ධර්ම යුද්ධයෙන් ජය ලබා ගැනීම. මෙහිදී අපි කල්පනා කළ යුතුයි මේ අවසාන අවස්ථාව කේවට බමුණාට තිබුණු අවසාන අවස්ථාව මියලු නුවර වටලෑම සම්බන්ධයෙන් උපාය යෙදුවා. නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වෙලා අවසාන අවස්ථාවේ මේ ධර්ම යුද්ධය කියන එක කරන්නේ. එතකොට එතෙන්දී යොදන උද්ෘතය හැටියට නැඟී සිටුව ආචාරිණී මම බාලයමි, තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි, මා නොවඳුවයි කියා මුඛය හා සමග නලල පෙරල පෙරලා කොර සැඩි බිම උලා. මේ උද්ෘතය ගෙන අර ඉහතින් කියන ලද කරුණ සනාතකීම ඔබගේ වගකීම. ඒ වගකීම නිසිසේ ඉටු කරහම ඔබට නියමිත ලකුණ නිරීක්ෂකවරයා විසින් ලබා දෙනවා ඇති. හොඳයි දරුවනි, මං හිතනවා ඔයාලා සතර කම්මන්ත්‍රණයේ පාඩම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් මෙනස්ව විදියකට ඉගෙන ගන්න ඇතැයි කියලා. එහෙනම් පුතේ දුවේ, අපි අදට පාඩමේ අවසානයේ සම්පන් කරමු. රුහුණු ගුරු ගෙදරින් අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.
මේ වැඩසටහන ඉදිරිපත් කළ මාතරා අධ්‍යාපන කලාපයේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ගුරු ප්‍රදේශක රංජිත් ජයනිත්ති. මේ පාඩම ඉදිරිපත් කරන්නට මාත් එක්ක සහය වුණා මාර්හල්ල මහාවිද්‍යාලයේ සිංහල භාෂා ආචාර්ය DGK සුරන්දි දිල්රුක්ෂි මහත්මිය.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.